ආදරණීය දුවේ පුතේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනින් අද දවසේදී ගණිතයේ විෂයට අදාළ පාඩම ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානමින් ඉන්නවා ගන්තිරියාගම මහාවිද්‍යාලයේ RMB රවීන්ද්‍ර දිනේෂ් කුමාර මහත්මයා.
සුබ දවසක් දයාබර දුවේ පුතේ. 2021 වර්ෂයේ අධ්‍යන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සදා සූදානම් වන දරුවන් වෙනුවෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා රජරට සේවය එක්ව ගෙන එන රජරට ගුරුගෙදර ප්‍රසරණ සමගයි ඔබ එක් වෙලා ඉන්නේ. දයාබර දුවේ පුතේ, මේ වන විටත් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඔබට සපයලා තියෙන කාර්යපත්‍රිකා පොත ඔබ අතට අරගෙන ඇති. ඒ වගේම ඒ සඳහා පිළිතුරු ලියලා අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට අපි සූදානම් වෙන්නේ එම පිළිතුරු වල නිවැරදි භාවයේ පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්න. දයාබර දුවේ පුතේ, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රජරට සේවය මේ සහෝදරත්වයෙන් ඔබ වෙත දිනන කරන මේ වැඩසටහන ඔබ හොඳින් සමන් දෙන්නට ඕනේ. ඒ වැඩසටහන සමන් දෙනවා සමගම ඔබට මතුවන ගැටලු ඒ සඳහා පිළිතුරු අපිත් එක්ක සාකච්ඡා කරන්නට ඔබ සූදානම් වෙන්නට අවශ්‍යයි. එමනම් දයාබර දුවේ පුතේ, මේ වන විටත් අපි කාර්යපත්‍රිකා 20ක් කතා කරලා අවසන්. අද දවසේ අපි සූදානම් වෙන්නේ 21 සහ 22 කියන කාර්යපත්‍රිකා දෙක සඳහා ඔබත් එක්ක පිළිතුරු සාකච්ඡා කරන්න. දයාබර දුවේ පුතේ, කාර්යපත්‍රිකා අංක 21 දිහාවට අපි හැරෙනකොට එහි තියෙන පළවෙනි ප්‍රශ්නය ඔබ අත මෙවනට කාර්යපත්‍රිකාව රැඳෙනවා. කාර්යපත්‍රිකාවේ පළවෙනි ප්‍රශ්නේ දිහාවට අපි හැරෙනකොට ඔබට පේනවා මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ කුලක සම්භාවිතාවයේ කියන තේමාවේ ලක්ක කරගෙන. දයාබර දුවේ පුතේ, ඔබ දන්නවා කුලක සම්භාවිතාවයේ කියන තේමාවේ යටතේ විභාගයට නියමිත ප්‍රශ්නයක් ඔබට පළවෙනි පේපර එකේ තියෙනවා. විභාගයේදී අඩුම පාඩම් ප්‍රමාණයක් සමග ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දෙන ගණිත තේමාවක් තමයි කුලක සම්භාවිතාවය කියලා කියන්නේ. ඒ පළවෙනි ප්‍රශ්නේ අපි අරගෙන බලමු. පළවෙනි ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා. ඒ කියනවා පළවෙනි ප්‍රශ්නය, පළතුරු කඩේකට පැමිණි 60 දෙනෙක්ගේ යුත් කණ්ඩායමක් විසින් පළතුරු මිලදීගත් ආකාරයේ පිළිබඳව තොරතුරු මෙසේය. 35 දෙනෙක් ඇපල් මිලදීගත් අතර ඔවුන්ගෙන් 18 දෙනෙක් අඹද මිලදී ගත්තේය. 10 දෙනෙක් මෙම පළතුරු වර්ග එකක්වත් මිලදී ගත්තේ නැත. දයාබර දුවේ පුතේ, මේ වගේ අවස්ථාවකදී වෙන්ඩ උපසටහන ඇඳලා දීලා නැති අවස්ථාවක් අපිට. අපි බලන්න ඕනේ වෙන්ඩ උපසටහනේ රූපසටහන කොයි ආකාරයට ඇඳෙන්නේ කියලා. ඔබ දන්නවා සාමාන්‍ය අපිට 10 පන්ති ඉගෙන ගන්න විෂය දේශයට අනුකූලව තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබුණොත් ඔයාලට ප්‍රශ්නය බොහෝ විට ලැබෙන්නේ ඉඩකඩ තියෙන. එතකොට මෙහි තියෙන්නේ කුලක දෙකක් ගැන, එක්ක කුලකයක් තුල කුලකයක්. අපි ඒකට කියන උපකුලකයක් වෙන අවස්ථාව කියලා. එක්ක ඒ අවස්ථාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුලක දෙක ඡේදනයේ දක්වන සාමාන්‍ය අවස්ථාව වෙන්න පුළුවන්. එතකොට මේ කුලක දෙක ඡේදනය රවුම් දෙකක් වෙන්වෙන් වශයෙන් ඡේදනයක් සහිතව අඳින අවස්ථාවට අදාළ ප්‍රශ්නයක් බව අපිට පෙනී යනවා මේකේ. මේ ප්‍රශ්නයේ තොරතුරු සාකච්ඡා කරනකොට එහි කියනවා මෙන්න මේ විදියට, පළතුරු කඩේට පැමිණ 60 දෙනෙක්ගේ යුත් කණ්ඩායමක් විසින් පළතුරු මිලදීගත් ආකාරය පිළිබඳව තොරතුරු මෙසේය. ඒ කියනවා 35 දෙනෙක් ඇපල් මිලදීගත් අතර. ඒක 35 දෙනෙක් ඇපල් මිලදීගත්තයි කියලා කියනකොට ඔවුන්ගෙන් 18 දෙනෙක් අඹද මිලදීගත්තේය. 10 දෙනෙක් මෙම පළතුරු වර්ග එකක්වත් මිලදී ගත්තේ නැත. ඒ කියන්නේ රවුන්ඩ් දෙකම අපි සැලකුවොත් කුලක අඹ සහ ඇපල් කියන කොටස් දෙකම සැලකුවොත් ඒ වර්ග දෙකම මිලදී ගත්තේ නැති අය 10 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 10 දෙනා ඉන්න ඕනේ රවුන්ඩ් දෙකේ පිටපැත්තේ. ඒ රවුන්ඩ් දෙක කොයි විදිහට අඳුනත්, කුලක දෙක කොයි විදිහට අඳුනත්, එයාට පිටපැත්තෙන් තමයි මේ 10 දෙනා ඉන්න ඕනේ. එහෙමනම් දයාබර දුවේ පුතේ, මේ 10 දෙනා අපි ඔය කුලක දෙක වෙන්වෙන් වශයෙන් ඇඳුත් එහෙම එක රවුමක් ඇතුලේ අඹ, අනිත් රවුමක් ඇතුලේ ඇපල් යන ආදී වශයෙන් අපි මේ කුලක දෙක වෙන්වෙන් වශයෙන් ඇඳගත්තොත් ඔබට දකින්න පුළුවන් වෙනවා ඇපල් කියන කොටසට අයිති ප්‍රදේශයේ 35 දෙනෙක් ඉන්නවා. ඇපල් කියන ප්‍රදේශයට අයිති ප්‍රදේශයේ 35 දෙනෙක් ඉන්නවා. අපි මුලින් දැකපු අර වෙන් රූපය තුල වෙන් රූපේ අපි කියනවා උඩ ඉර මත කියලා බලලා උඩ ඉර මත අපි ඇහැට දෙන එක සටහන් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී සර්වත්‍ර කුලකයේ තුල සමස්ත සංඛ්‍යාව 60 දෙනෙක් වෙන්නන. ඒක නිසා 60 දෙනෙක් අපිට එහි සටහන් කරන්න පුළුවන්. ඒ අතරින් 35 දෙනෙක් ඇපල් කියන රවුම නියෝජනය කරනවා ඇපල් කියන ප්‍රදේශයේ ඉන්න. එහෙමනම් ඇපල් කියන ප්‍රදේශයේ 35ක් අපි නිරූපණය කරාට පස්සේ අඹ කියන ප්‍රදේශයට ඉතුරු ප්‍රදේශය අපි සලකලා බලනකොට මේ කුලක දෙකටම අයිති තොරතුරක් ගැන අපිට කියවෙනවා නේද? ඒ කියන්නේ 35 දෙනෙක් ඇපල් මිලදී ගත්ත අතර ඔවුන්ගෙන් 18 දෙනෙක් අන්න තවත් කතාවක් විශේෂයෙන් දුවේ පුතේ ඔබට කුලක සම්භාවිතාවයේ තේමාවට උත්තර ලියනකොට ඔබට හොඳින් සිංහල පුළුවන් වෙලා තියෙනවා මේ කියන්නේ සිංහල විෂය හා සම්බන්ධ කොටස ඔවුන්ගෙන් 18 දෙනෙක් එහෙනම් මේ 35 දෙනාගෙන් 18 දෙනෙක් මිලදී ගත්තයි කියනවා අඹ එහෙනම් මේකෙන් කියවෙන්නේ කුලක ඡේදන ප්‍රදේශයට නැත්තම් අපි මැදේ තියෙන කුලක දෙකටම අයිති ප්‍රදේශයට 18 දෙනෙක් වෙන්න ඕනේ කියන එකයි කියන්නේ එමනම් ඔන්න තොරතුරු නියෝජනය කළා අපි නිරූපණය කරන තොරතුරු වෙන් රූපයේ තොරතුරු දැක්ුවා 60 නියෝජනය කරන ප්‍රදේශය හරි දැන් 35 නියෝජනය කරන ඇපල් කියන රවුමේ ඇපල් කියන ඉර මත අපි 35 ලියන්නේ ඊළඟට 18 දෙනා අපි දක්වන්නේ කුලක දෙකටම ඡේදනය වන ප්‍රදේශය පොදු ප්‍රදේශය ඊළඟට පුතේ 10 දෙනෙක් ගැන කියනවා 10 දෙනෙක් මෙම පළතුරු වර්ග එකක්වත් මිලදී ගත්තේ නැත 10 දෙනෙක් මෙම පළතුරු වර්ග එකක්වත් මිලදී ගත්තේ නැත. එතකොට මේ 10 දෙනා සටහන් කරන්න ඕනේ මේ රවුන්ඩ් දෙකටම පිටපැත්තේ. එහෙමනම් එයා සරවට කුලකයේ ඇතුලේ ලියවෙනවා සම්පූර්ණ කුලකයේ ඇතුලේ සරවට කුලකයේ ඇතුලේ. එතකොට ඒතන 10 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව 35 දෙනෙක් අපි නියෝජනය කරලා තියෙනවා ඇපල් මිලදී ගත්තේ අය 60 දෙනෙක් නිරූපණය කරලා තියෙනවා සම්පූර්ණ කුලකයේ ඉන්න ඕනේ. එහෙමනම් දැන් අපි ගානේ කොටසක් හදලා අවසන්. පළවෙනි ප්‍රශ්නේ අපිට තිබුණේ යතරතුරු වෙන් රූපතරාණක නිරූපණය කරන්නේ. එහෙනම් ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නයේ සඳහා උත්තරය අපි සටහන් කරලා තියෙනවා. මෙහිදී ඔබට ලකුණු ලැබෙන ආකාරය පිළිබඳවත් මම යමක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕලෙවල් විභාගයේදී පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන අවස්ථාවකදී අපිට දක්න ලැබෙන ආකාරයට ලකුණු මෙහි සටහන් කළොත් ඔබ 60 සටහන් කිරීම, 35 සටහන් කිරීම, 18 සටහන් කිරීම සහ 10 සටහන් කිරීම කෙනව නිවැරදි කියලා ඔබ බලනවා. නිවැරදි ස්ථානවල සටහන් කිරීම, නිවැරදි පරිදි රූප සටහන් නම් කර තිබීම මේ කියන දේවල් සැලකිල්ලට ගන්න. එහෙමනම් දයාබරදු වේපතේ ඔබේ රූප සටහන ඔබ නිවැරදි වැඳලා තිබුණොත් දැන් ඔබ 60 සටහන් කරලා තියෙනවා, 35 සටහන් කරලා තියෙනවා, 18 සටහන් කරලා තියෙනවා, 10 සටහන් කරලා තියෙනවා. ඊළඟට දෙවනි ප්‍රශ්නය සඳහා අපි යමු. දෙවනි ප්‍රශ්නේ කියනවා අඹ සහ ඇපල් මිලදීගත් පිරිස කොපමණද? අඹ සහ ඇපල්. අනපතේ තවත් ආකාරයකට අර ප්‍රශ්නේ අපිට කියපු දේ නැවත ආකාරයට වෙනත් විදියකින් අපෙන් ප්‍රශ්නය අහනවා. ඒ වෙලාවේ අහන්නේ අඹ සහ ඇපල් මිලදීගත් පිරිස කොච්චරද කියලා. ඒක අපි කලින් කිව්වා මෙම වර්ග දෙකම මිලදීගත් පිරිසක් හිටියා 18 දෙනෙක් අඹද මිලදී ගත් අතර කියනකොට ඒ 18 දෙනා ඇපලුත් අරගෙන තියෙනවා අඹත් අරගෙන තියෙනවා. එහෙනම් පුතේ දෙවනි ප්‍රශ්නය සඳහා පැහැදිලි පිළිතුරක් අපට දෙනවා. අඹ සහ ඇපල් මිලදී ගත් පිරිස කොපමණද? රූපතරාණයෙන් ඍජුව ගන්නා පිළිතුරක් අපි එහෙමම ඒ උත්තර පත්‍රයේ ලියනවා. උත්තරය 18යි. සාමාන්‍ය මේ වගේ සරල ප්‍රශ්නයකදී අපට පිළිතුර පමණක් ලැබීම ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා උත්තරේ පමණක් ලියපුවාම ඇති. ඊළඟට පුතේ මේ තුන්වෙනි ප්‍රශ්නය එක් පළතුරු වර්ගයක්වත් මිලදී ගත් පිරිස කොපමණද? එක් පළතුරු වර්ගයක්වත් මිලදී ගත් පිරිස කොපමණද? මේ අර ඔබට සිංහලවල තියෙන ගැටලුවක් නැමත වතාවක් එන්නේ එක් පළතුරු වර්ගයක්වත් කියනකොට එතන මේ කියන ප්‍රශ්නය තුළ තියෙනවා ඒ කියන්නේ පළතුරු වර්ග දෙකක් මිලදී ගත්තත් කමක් නැහැ කියන එක. එක් පළතුරු වර්ගයක් මිලදී ගත් පිරිස කොපමණද කියලා අහන්නේ එක් පළතුරු වර්ගයක්වත් කියනකොට වර්ග දෙකම ගත්තයි කමක් නැති නිසා 35 දෙනෙක් හිටියා ඇපල් මිලදී ගත්තේ රවුමේ ඒ අනුව 35 දෙනාම ගන්න පුළුවන් 10 දෙනෙක් එළියේ ඉන්නවා එන අපි හොයා ගන්න ඕනේ අඹ පමණක් මිලදී ගත්තයි කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට අපිට පේනවා සංඛ්‍යාත්මක උත්තරවලින් 35කුයි 10කුයි එකතු කරපුවාම උත්තරේ 45ක් ලැබෙනවා. 60න් 45ක් අඩු කරපුවාම අඹ පමණක් මිලදී ගත්තේ අය අපිට ලැබෙනවා 15 දෙනෙක් කියලා. එහෙමනම් අපිට ඒ 15 දෙනා සටහන් කරන්න පුළුවන් ඒ කුලක දෙකෙන් අඹ පමණක් මිලදී ගත්තයි දැක්වෙන ප්‍රදේශේ මම මෙහෙම කියනකොට ඔබට තේරෙනවා ඇති මං හිතන්නේ ඔබ සරහන් කරලා තියෙන ඔබ ඇඳලා තියෙන රූපය ඒක නිසා ඒ රූපය තුල මේ තොරතුරු ඇතුළත් කිරීම වඩා වැදගත් වෙනවා ඔබ ළඟ පෙළ පොත් සපයලා තියෙන කාර්ය පත්‍රිකා පොත තියෙනවනම් ඒ පිළිතුර නිවැරදි නම් ගැටලුවක් නැහැ නමුත් නිවැරදි නැත්නම් ඔබ නිවැරදි රූපය ඇඳලා අදාළ තොරතුරු මේ කියනවා සමගම ඒ තොරතුරු ලකුණු කරලා නිවැරදි ආකාරයට සකස් කර ගන්නට ඕනේ එතකොට එහෙමනම් දයාබරදු වේ පුතේ අඹ මිලදී ගත්ත අය අඹ පමණක් මිලදී ගත්ත අය දැක්වෙනවා 15 දෙනෙක් කියලා ඊළඟ 18 දෙනෙක් දැක්වෙනවා අඹ සහ ඇපල් කියන වර්ග දෙකම මිලදී ගත්ත අය 17 දෙනෙක් ඉන්නවා ඇපල් පමණක් මිලදී ගත්ත අය ඒ 17 දෙනා අපි හොයාගන්නේ පුතේ 35 න් අඩු කරනවා 18 ඒ අනුව අඩු කරපුවාම උත්තරේ 17ක් ලැබෙනවා නැත්නම් එතනේ 17 ලබා නොගත්තත් ප්‍රශ්නයක් නැහැ කෙලින්ම අපිට ඍජුව උත්තරේ ගන්න පුළුවන් 35යි 15යි එකතු කරපුවාම එන උත්තරේ ඒ අනුව අපිට එතන උත්තරයක් ලැබෙනවා 50යි කියලා 35යි 15යි එකතු කරපුවාම ලැබෙන උත්තරය 50 ඒ අනුව අපිට ඒ ආකාරයට තුන්වැනි ප්‍රශ්නය සඳහා උත්තරේ සපයන්න පුළුවන් එක් පළතුරු වර්ගයක් වත් මිලදී ගත් පිරිසක පමණද එතකොට උත්තරය 50යි පනා ලැබුණ ආකාරය පැහැදිලිය ඔබට ඊළඟ පුතේ හතරවෙනි ප්‍රශ්නේ අහනවා හතරවෙනි ප්‍රශ්නේ හරි වැදගත් පුලක විතරක් නෙමෙයි එතන තියෙන්නේ එතන තියෙනවා සම්භාවිතාවය කියන තේමාවත් ඉලක්ක කරගෙන යම් ප්‍රශ්නයක් යම් කොටසක් අහලා තියෙනවා ඒ කියනවා ඉහත පිරිස අතරින් එක් අයෙකු අහමුලත ගතහොත් ඔහු එක් පළතුරු වර්ගයක් මිලදීගත් අයෙකු වීමේ සම්භාවිතාවය කොපමණද ඔන්න දැන් අර කලින් ප්‍රශ්නේ වගේ නෙමෙයි චුට්ටක් වෙනස් තාලයක ප්‍රශ්නය. ඉහත පිරිස අතරින් එක් අයෙකු ආම්ලත තෝරා ගතහොත්, ඔව් එක් පළතුරු වර්ගයක් මිලදී ගත් අයෙකු වීමේ සම්භාවිතාවය. එතකොට පොඩි අකුරක වෙනසක් එතන තියෙන්නේ එක් පළතුරු වර්ගයක් මිලදී ගත් අය කියලා. එහෙනම් එක් පළතුරු වර්ගයක් මිලදී ගත් අය කියලා කියන්නේ එතෙන්ට අදාළ වෙන්නේ නැහැ වර්ග දෙකම මිලදී ගත්තේ අය. එහෙමනම් දයාබර දුවේ පුතේ අපි හොයාගත්ත අඹ පමණක් මිලදී ගත් අය 15 දෙනයි එතන හිටියේ. ඊළඟ ඇපල් පමණක් මිලදී ගත් අය 17 දෙනයි එතන හිටියේ. ඒ අනුව මේ වර්ග දෙකේ එකතුව වෙනවා 30 දෙන්නේ. එහෙනම් උත්තරේ අපි ලියනකොට ලියන්නේ සම්භාවිතාවය ඉල්ලලා තියෙන නිසා 60 කියන මුළු ප්‍රමාණය. එහෙනම් 60 32යි කියන උත්තරේ තමයි අපිට මෙහිදී ලැබෙන්නේ ඔබට ඕනනම් මේ පිළිතුර සරල කරලා තියන්න පුළුවන් නමුත් සාමාන්‍ය සම්භාවිතාවයේදී මේ උත්තරේ පමණක් තිබුණත් ඔබේ අවසාන පිළිතුර ලෙස බාර ගන්නවා ඔබ මේක සරල කරනවා නම් 15න් 8යි කියන උත්තරේ ඔබට ලැබෙනවා සංඛ්‍යා දෙකම 4න් බෙදුවට පස්සේ එතකොට අවසාන උත්තරය 60න් 32 හෝ 15න් 8 කියන පිළිතුර දෙකෙන් එකක් ඔබ සතුව තිබිය යුතුයි එහෙනම් දයාබරදු වේ පුතේ ඔබ දන්නවා අපි ඔය කතා කරේ වැදගත්ම තේමාව ගණිතයේ සාමාන්‍ය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කුලක හා සම්භාවිතාවය කියන තේමාව ඉලක්ක කරගෙන තනි ගාණක් ලැබෙනවා එතකොට මේ ලැබෙන ගාණ සඳහා ඔබෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා අනිවාර්ය ප්‍රශ්නයක් ඒක නිසා ඒ සඳහා අවශ්‍ය කරන දැනුම මං හිතන්නේ ඔබට ලැබෙන්නට ඇති එහෙනම් පුතේ අපි සූදානම් වෙන්නේ ඔයාලගේ 21 වන කාර්ය පත්‍රිකාවේ ප්‍රශ්නාංක 2 දිහාවට හැරෙන්න සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නාංක 2 වර්ගයේ ගණන් ලැබෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නෙමෙයි දයාබරදුවේ. මේ ප්‍රශ්න ලැබෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සඳහා. ඒකට හේතුව ජ්‍යාමිතිය කියන තේමාව ඔයාලගේ පළවෙනි පත්‍රයේ B කියන කොටසෙන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ දෙවැනි පේපර් එක සඳහා. ඒක නිසා ඒ ජ්‍යාමිතිය ප්‍රශ්න අඩංගු වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට මේ වගේ ප්‍රශ්නයක් ලැබෙනවා නම් ඔබගේ දෙවැනි පත්‍රයේ B කියන කොටසේ තමයි මේ වගේ ප්‍රශ්නයක් ලැබෙන්නේ. අපි බලමු ඒ ප්‍රශ්නේ දිහාවට ඔබට පේනවා රූපයක් ඇඳලා තියෙනවා. ඒ රූපය නම් කරලා තියෙනවා PQR සමාන්තරාශ්‍රේ QR මධ්‍ය ලක්ෂය MV. QR මධ්‍ය ලක්ෂය MV. මධ්‍ය ලක්ෂය කියනකොට අපිට තේරෙන්න ඕනේ මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ මැද ලක්ෂය කියන එක. ඊට පස්සේ දික්කල PM සහ SR රේඛා T හිදී හමු වෙනවා. දයාබර දුවේ පුතේ අපි විශේෂයෙන් අමතක කරන කාරණයක් තමයි උතෙන්දී අපි මතක් කරන්න උත්සාහ කරන්නේ PQRS ඔබට පේන මැති රූප සටහනේ දීලා තියෙන චතුරස්‍රයේ PQRS කියන රූප සටහන පැහැදිලිව පිළිවෙලින් තියෙනවා විභාගයේදී අපි දකින දෙයක් තමයි පුතේ ඔය ඔයාලගේ B කොටසේ තියෙන ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට චතුරස්‍ර නිර්මාණය කිරීම කියන අවස්ථාවට ඔබ ගියාට පස්සේ මේ PQRS කියන එක PQSR වගේ වෙනවා ඒක නිසා මතක තියාගන්න චතුරස්‍රයක් නම් කිරීමේදී අපි පිළිවෙලින් නම් කළ යුතුයි. P Q R S ඔබට පේනවා චතුරස්‍ර දිගේ යනකොට පිළිවෙලින් අකුරු ටික තියෙන. ඒක නිසා ඒ විදිහට තියෙන්න ඕනේ. මේ සමාන්තරස්‍රයක් බවට සලකුණු කරලා තියෙනවා P Q පාදයට සමාන්තරයි කියලා දීලා තියෙනවා S R පාදේ. ඊළඟට P S පාදයට සමාන්තරයි කියලා දීලා තියෙනවා Q R පාදේ. එහෙමනම් P R Q පාදයේ මධ්‍ය ලක්ෂය M කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ RM කොටසට MQ කොටස සමානයි කියන එක. එමනම් අපි මේ තොරතුරු දැනගෙන තමයි පුතේ ඔයාලගේ ඊළඟ මේක හොඳට කියවන්න ඕනේ. වැදගත්ම දේ තමයි ජ්‍යාමිතිය ගණන් වලට දරුවෝ ගොඩක් උත්තර ලියනකොට අපි දකින දෙයක් තමයි දරුවෝ ගාන කියවන්න නැතුව උත්තර ලියනවා. ඒක නිසා ඔබ ගාන හොඳින් කියවලා එහි තියෙන දේවල් තේරුම් අරගෙන තමයි ජ්‍යාමිතිය ගානට උත්තර ලියන්න යන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔබට මෙහි නිවැරදි පිළිතුරු කරා යන්න අපහසු වෙනවා. මොකද ගානේ කියලා තියෙන දේවල් රූපස්රාහණේ සටහන් කරගත්තේ නැත්නම් ඒ ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ඔබ කරන තවත් බරපතල වැරද්දක් තමයි දුවේ පුතේ ජ්‍යාමිතිය ගානට යනකොට ජ්‍යාමිතිය ගානේ රූපස්රාහණ ඔබ ටිකක් විශාලවට ඔබේ පිළිතුරු පත්‍රයේ ඇඳ ගන්නට ඕනේ. පේපර් එකේ දීලා තියෙනවට වඩා තරමක් විශාලවට ඇඳ ගන්න එක හොඳයි. ඔබට ඔබේ දත්ත ලකුණු කරගන්න පහසු වෙනවා. රූපත්‍රාණ අඳින් නැතුව ඔබ දත්ත ටිකට අදාළ තොරතුරු ලියාගෙන ගියොත් එහෙම පිළිතුරු පත්‍රයේ යම් තොරතුරක් ඔබ සටහන් කරොත් එහෙම ඒ සටහන් කළ තොරතුරට අදාළව රූපත්‍රාණේ නම් කිරීමක් ඔබ කරොත් එහෙම සමහර වෙලාවට ඒ නම් කිරීම තියෙන්නේ පේපර් එක තුල පමණයි. ඒක නිසා ඔබ මතක තියාගන්නට ඕනේ පේපර් එක තුල අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි මේවා සියල්ල කරන්න ඕනේ පිළිතුරු පත්‍රයේ තුල පමණයි. එසා පිළියන උත්තර පත්‍රයේ මේ රූපත්‍රාණ ඇඳගෙන ඒ අදාළතර ලකුණු කරලා තමයි අපි ගාන හදන්න යන්න ඕනේ. දැන් ඉන්න දය අවරදුවේ පුතේ අපි මෙහි පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු සාකච්ඡා කරන තමයි සූදානම් වෙන්නේ. ඒ පළවෙනි කොටස සඳහා අපි පිළිතුරු සාකච්ඡා කරනකොට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. කොටස් දෙකයි ප්‍රශ්නේ. ඒ පළවෙනි ප්‍රශ්නය අහනවා PQM ත්‍රිකෝණය අංග සමවේ RMT ත්‍රිකෝණයේ බව සාධනය කරන්න. මේකට එනකොට අපිට මතක් වෙන්න ඕනේ දයාබර දුවේ පුතේ ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථා කීයක් තියෙනවද කියලා. ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථා. ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථා හතරක් අපිට හම්බ වෙනවා. එකක් තමයි පාද කෝණ පාද අවස්ථාව. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණයේ බලය පා කෝපා අවස්ථාව යටතේ අංග සම වේ. ඒක අවස්ථාව. ඊළඟට පුතේ දෙවනි අවස්ථාව. කෝකෝපා. කෝකෝපා කියලා කියන්නේ එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ ඔන්න විශේෂ වචනයක් කියනවා අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණයේ බලය කෝණ කෝණ පාද අවස්ථාව යටතේ අංග සම වේ. ඊළඟ අවස්ථාව පාද 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 අවස්ථාව. එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට දිගින් සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගලය පාද 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 අවස්ථාව යටතේ අංග සම වේ. ඊළඟට හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව කියනවා කර්ණපා අවස්ථාවක් ගැන. කර්ණපා කියලා කියන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණ යුගලයක් හා සම්බන්ධව කතා කරන්නේ. ත්‍රිකෝණික ත්‍රිකෝණ යුගලයක කර්ණය සහ පාදය. කර්ණය සහ තවත් ඕනෑම පාදය තවත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයකට සමාන වෙනවා. එම ත්‍රිකෝණ යුගලය කර්ණපාද අවස්ථාව යටතේ අංග සම වෙනවා. එහෙනම් පුතේ දුවේ අපි දැන් අපේ ගාන දිහාවට හැරෙනවා. මේ ගානේ තියෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණ යුගලයක් නෙමෙයි. එහෙනම් අපිට එක අවස්ථාවක් මේකෙන් බැහැර කරන්න පුළුවන්. ඊළඟට අපි ඊට පස්සේ තව අවස්ථාවක් අපිට හම්බුණා පාද 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 කියලා. නමුත් මේ දීලා තියෙන තොරතුරු වලට අනුව අපිට මේ එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුන සමාන කිරීමේ අවශ්‍යතාවය අපිට තිබුණත් නමුත් සමාන වෙලා දීලා තියෙන එක් පාද යුගලයක් පමණයි. එහෙනම් අපිට මේ අවස්ථාව යටතේ අංග සම කිරීම ටිකක් අපහසුයි. ඊළඟට අපි බලනවා පුතේ පාද දෙකකට මැදි වෙච්ච කෝණේ. ඒකට පාද දෙක අවශ්‍යතාවයක් තියෙනවා. පාද දෙක අවශ්‍යතාවයක් තිබුණාට අපිට එක පාදයේ පාද යුගලයක් පමණයි සමාන වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ අපිට පැහැදිලිව පේනවා අපි තෝරගන්න ඕනේ අවස්ථාව තමයි කෝණ කෝණ පාද අවස්ථාව. අර අවස්ථා ටිකෙන් එකක්වත් අපිට ගන්න බැරි නම් අපි කෝණ කෝණ පාද අවස්ථාවට තමයි එහෙනම් යන්න අවශ්‍ය වෙන්නේ. එතකොට තව වැදගත් දෙයක් තියෙනවා පුතේ. මේ PQM ත්‍රිකෝණය හා RMT ත්‍රිකෝණ යුගලය ගන්නකොට ඔබ ලියනකොට PQM කියන ත්‍රිකෝණයේ දත්ත සමාන ලකුණෙන් එක පැත්තක ඊළඟට RMT කියන ත්‍රිකෝණයේ දත්ත සමාන ලකුණෙන් අනිත් පැත්තෙත් ලියන්න මතක තියාගන්න ඕනේ. සමහර දරුවෝ මේ සාධනය ගන්න ත්‍රිකෝණ අංග සාමයේ ලියනවා දෙපැත්ත මාරු කරලා. ඒ කියන්නේ PQM ත්‍රිකෝණයේ දත්ත එහා පැත්තේ ලියනවා ආයෙ වරක සමාන ලකුණෙන් වම් පස ලියනවා, සමහර වෙලාවට දකුණු පස ලියනවා. එහෙම මාරු කරලා ලියන්න බෑ. එක් ත්‍රිකෝණයකට අදාළ දත්ත එක් පැත්තකත් අනිත් ත්‍රිකෝණයට අදාළ දත්ත අනිත් පසත් ලියන්න ඕනේ සමීකරණයෙන් වම් පස හා දකුණු පස වන ආකාරයට. එහෙමනම් දයාබර දුවේ පුතේ, ඔයාලගේ ප්‍රශ්නයට අදාළ පිළිතුර අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එහි කියනවා පළවෙනියට අපිට දීලා තියෙනවා දත්තය PQM ත්‍රිකෝණය හා MRT ත්‍රිකෝණවල. අපි ගන්න ලියන්න කලින් මේ දත්තය ලියන්න ඕනේ. PQM ත්‍රිකෝණය හා RMT ත්‍රිකෝණයයි ත්‍රිකෝණ දෙක ලිව්වා. එහෙනම් අපි මුලින් ලියලා තියෙන්නේ PQM ත්‍රිකෝණය. එහෙනම් අපි මුලින් ලියන්න ඕනේ PQM ත්‍රිකෝණයේ දත්ත. ඊළඟට දෙවෙනියට ලියන්න ඕනේ RMT කියන ත්‍රිකෝණයේ දත්ත. අපි දැන් යනවා මෙහි තොරතුරු සඳහන් කරන්න. මෙහිදී ඔබ මතක තියාගන්න තවත් විශේෂ කාරණයක් තමයි දයාබර දුවේ පුතේ, මෙහි අපි මොකක් හෝ කාරණයක් ලියනවා නම් ඒ කාරණය සඳහා හේතුව අනිවාර්යයෙන්ම සටහන් කිරීම අත්‍යවශ්‍යයි. එහෙමනම් අපි සටහන් කරන හැම තොරතුරක් සඳහාම හේතුව වරහණක් තුල ලිවිය යුතුමයි. ඇයි එහෙම කිව්වේ කියලා. එහෙමනම් පළමෙනියට අපිට ඉතා පහසුවෙන් තොරතුරක් ගන්න පුළුවන්. PQM ත්‍රිකෝණයේ QM පාදයේ සමාන වෙනවා RMT ත්‍රිකෝණයේ RM පාදයට. ඒකට හේතුව වරහන් තුල අපි ලියන්න ඕනේ. ගානේ දීලා තියෙන්නේ ඒක නිසා දත්තයක් කියලා. ඊළාට දෙවැනි අවස්ථාව. දෙවැනි අවස්ථාව කියනවා දෙවැනි තොරතුර. අපිට මේකේ රේඛා යුගලය සමාන්තරයි කියලා දීලා තියෙන්නේ. SR පාදයට PQ පාදයේ සමාන්තරයි කියලා දීලා තියෙන අවස්ථාවේදී SR පාදයේ තමයි දික් කරලා තියෙන T දක්වා. එහෙනම් අපිට කියවෙනවා එකෙන් ST සමාන්තරයි PQ'ට කියන එකයි කියන්නේ. එතකොට දයාබර දුවේ පුතේ මේකෙදි අපිට කියන්න පුළුවන් T මේක කියන PQM කියන කෝණය PQM කියන කෝණය MRT කියන කෝණයට MRT කියන කෝණයට සමාන වෙනවා. ඒකට හේතුව ඒකාන්තර කෝණ. අපිට මතක ඇති සරල රේඛා දෙකක් තිරයක් රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ ඉංග්‍රීසි හොඩියේ ඉස දකුරේ හැඩයට පිටන කෝණ අපි සැලකුවා ඒකාන්තර කෝණ කියලා. රේඛා දෙක සමාන්තර නම් ඒකාන්තර කෝණ සමාන වෙනවා. ඒ අවශ්‍යතාවයට අනුව අපිට පේනවා PQM කෝණය සමානයි MRT කෝණය වරහන් තුල ලියන්න ඕනේ හේතුව ඒකාන්තර කෝණ කියලා. ඊට පස්සේ අපිට ගත්ත හැකි වඩා පහසුවෙන්ම PMQ කෝණය සමාන වෙනවා. PMQ කියලා කියන කෝණය සමාන වෙනවා RMT කියන කෝණයට. ඒකට හේතුව මුහුණට මුහුණලා පිටන කෝණ සමාන වෙනවා. ඒ කෝණ අපි හඳුන්වන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. එහෙනම් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් මූණට මූණලා පිටන කෝණ ප්‍රතිමුඛ කෝණ. එහෙනම් ප්‍රතිමුඛ කෝණාගේ සමාන වෙනවා. එහෙනම් දැන් අපිට තියෙනවා කෝණ දෙකක් සහ අනුරූප පාදේ. අනුරූප පාදේ අපි හොයාගත්තේ අපි සමාන නොවේයි කියපු එක් කෝණයට ඉස්සරහින් තියෙන පාදය අනිත් ත්‍රිකෝණයේ සමාන නොවේයි අපි සටහන් කරලා තියෙන ඒ කෝණට ඉස්සරහින් තියෙන පාදයට සමාන වන නිසා. එතකොට ওই ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙනවා පාද කෝණ පාද අවස්ථාව යටතේ. සෝරි, පාද කෝණ පාද අවස්ථාව නෙමේ, කෝණ පාද අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. දයාබර දුවේ පුතේ, දැන් ඔබ මෙතන කෝණ පාද අවස්ථාව කියලා කිව්වට සමහර විට ඔබ ගත්තේ කෝණය මෙහෙම වෙන්න පුළුවන්. PMQ කෝණය නෙමේ ඔබ ගත්තේ. එහෙම නැත්නම් RMT කෝණය සමානයි කියන ප්‍රතිමුඛ කෝණ අවස්ථාව නෙමේ ඔබ ගත්තේ. ඔබ කියනවා RTM කෝණය. RTM කෝණය සමානයි MPQ කෝණය. ඔබට එහෙම කියන්න අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව ඉංග්‍රීසි වලදී ඉසඩ් අකුර ඔබට පේනවා අනිත් පැත්තට හැරලා තියෙන අවස්ථාවක්. ඔබට එහෙම කියලත් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. ඒත් කෝණ පාද අවස්ථාව ඇත්තේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එතකොට දයාබර දුවේ පුතේ, මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි ළඟ පියවරේදී කියන්න ඕනේ. එම නිසා PQM ත්‍රිකෝණය අංග සමයි MRT ත්‍රිකෝණයට කෝණ පාද අවස්ථාව. එමනම් දයාබර දුවේ පුතේ, ඔයා කාට තමයි අපි ඔය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කොටස සඳහා උත්තර සපයන්නේ. ඊළඟට අපි යමු වෙනවා මේ ප්‍රශ්නය තුල තියෙන දෙවනි කොටසට. එහි තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක්. PQTR සමාන්තරාශ්‍රය බව සාධනය කරන්න. PQTR සමාන්තරාශ්‍රය බව සාධනය කරන්න. බුලක් ළමයි මේ සමාන්තරාශ්‍රය බව සාධනය කරන්න කියන වචනයට බයයි. මේක පුතේ බොහොම සරල කාරණයක්. PQTR කියන සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්න කියන අවශ්‍ය කාරණා අපි ළඟ තියෙනවද කියලා බලන්න. ඔබ ළඟ පොතක් තියෙනවා නම් එහෙම නැත්නම් අපිට සටහන් කරන්න වෙනත් ඔබ කඩදාසියක් ඔබ අතේ තියෙනවා නම් මේ දේවල් ඔබ චතුරාර්ය බැගින් ඇඳලා සටහන් කරගත්තොත් ඔබට විභාගයේ සඳහා ප්‍රයෝජනවත් වේ. ඔබ චතුරාර්යයක් ඇඳොත් ඒ චතුරාර්යයේ සම්මුඛ පාද සමාන්තර වෙනවා නම් සම්මුඛ පාද සමාන්තර වෙනවා නම් ඒ චතුරාර්යය සමාන්තරාශ්‍රයක් වෙනවා. මොහොන්ට මොහොන්ලා පිටන පාද සමාන්තර වෙනවා නම් ඒ චතුරාර්යය සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි සමාන්තරාශ්‍රය කියන්නේ ඔය කාරණා මොනවද අපි එකතු කරගන්න ඕනේනේ. ඊළඟට අපි දන්නවා යම් කිසි චතුරාශ්‍රයක සමුග පාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. සමුග පාද යුගලයක් සමාන හා සමාන්තර කියන්නේ ඒ පාදයේ සමාන වෙන්නත් ඕනේ සමාන්තර වෙන්නත් ඕනේ. එහෙනම් එහෙම වුණත් එහෙම ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙමත් නැත්නම් සම්මුඛ කෝණ මුණ්ඩ මූණලා පිටන කෝණාගෙන් සමාන වෙනවනම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙමත් නැත්නම් විකර්ණ එකිනෙක සමාන වෙලා තියෙනවනම් ඒ චතුරාශ්‍රය විකර්ණ එකිනෙකව සමච්ඡේදනය වෙලා තියෙනවනම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වූ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. එහෙමත් නැත්නම් දයාවර දුවේ පුතේ සම්මුඛ පාද සමාන වූ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. මේ කියන ගුණාංග වලින් ඕනෑම එකක් ඔබට සම්බන්ධ කරගෙන මේ සමාන්තරාශ්‍රය බව ඔප්පු කළ හැකි. එහෙනම් සමුග පාද සමාන්තරද කියලා බලනවා. අපි මේක බලනකොට අපිට පේනවා සමුග පාද යුගලයක් නම් අපිට ගන්න පුළුවන්. හැබැයි අනිත් යුගලය ගන්න බෑ අපිට සමාන්තරයි කියලා කියන්න. මොකද PR පාදයට QT පාදය අපිට යා කරපුවාම මේ ලැබෙන පාද දෙක සමාන්තරයි කියලා කියන්න තොරතුරු අපි ළඟ නැහැ. එහෙනම් ඒ අවස්ථාවේදී කියන්නේ පළවෙනි අවස්ථාවේදී තියෙන තොරතුරු අපිට ගන්න බෑ. ඊළඟට බලනවා පුතේ සම්මුඛ කෝණ සමානයිද කියන එක. ඒකත් මේක හරියට අපිට තහවුරු කරගන්න බෑ. මොකද දීලා තියෙන තොරතුරු මේ සඳහා ප්‍රමාණවත් නැහැ. ඊළඟට බලනවා සම්මුඛ පාද සමාන වෙලාද තියෙන්නේ කියලා. මොහොත මොහොලා පිටන පාද සමානද කියලා. අපි දැන්ට දන්නවා PQ පාදයට සමාන වෙලා තියෙන RT පාදය කියලා. හැබැයි ඒ පාදය සමාන්තරයි කියලා දැනගත්තට අපිට කියන්න බෑ PR පාදයේ සමානයි QT පාදයේ කියලා. එහෙනම් ඒ පාදයේ ගොලේ ගන්න බෑ, ඒ අවස්ථාව ගන්නත් බෑ අපිට. එහෙනම් අපි ඊළඟට යනවා පුතේ. ඊළඟ අවස්ථාවට එහෙනම් අපිට තව අවස්ථා දෙකක් ඉතුරු වෙලා තියෙනවා. සම්මුඛ පාදයේ ගොලේ සමාන හා සමාන්තර වෙලා තියෙනවා. සම්මුඛ පාදයේ ගොලේ සමාන හා සමාන්තර වෙලා තියෙනවද? එහෙම නැත්නම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා තියෙනවද කියලා. ඔබ දැක්ක විදියට ඔබට මේ ත්‍රිකෝණය අවස්ථා දෙකක් යටතේ අංග සම කරන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ගන්නත් පුළුවන්. එහෙම නොවෙනවා නම් ඔබට ඔබ දැන් අංග සම කරපු දත්ත වලට අනුව අපිට මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒ පේනවා ඔබට RM පාදය සමානයි MQ වලට. ඒ ගණන දීලා තියෙනවා. ඊළඟට දයාබර දුවේ පුතේ ඔබ ත්‍රිකෝණ දෙකක් අංග සම කළා PQM ත්‍රිකෝණයයි RMT ත්‍රිකෝණය. අංග සම කරාට පස්සේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමානයිනේ. එහෙනම් ඔය PM පාදයට MT පාදය සමාන වෙන්නට ඕනේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. ඒකට එහෙම ගත්තාම RM වලට සමානයි MQ, ඊළඟට PM වලට සමානයි MT. එහෙම ගත්තාම මේ ත්‍රිකෝණ යුගලය මොකද වෙලා තියෙන්නේ? මේ චතුරාර්ය විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙලා තියෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වූ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රය. ඔබට ඒ දත්තේ මගේ මෙතෙන්දී යන්න පුළුවන්. එහෙනම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා. ඔබ එහෙම යන්නේ නැත්නම් ඔබට තව සම්බන්ධයක් මේකෙදි භාවිතා කරන්න පුළුවන්. ඒ අනිත් සම්බන්ධය ඔබට කියන්න පුළුවන් RT පාදයේ සමාන්තරයි PQ පාදයට. සමාන්තර බව දක්වලා තියෙන්නේ. ඊළඟට අපි දන්නවා RT පාදයේ සමානයි PQ පාදයේ කියලා. නමුත් ඒ පාද යුගල වල පේනවා සමුග පාද එකම පාද යුගලය ගැන කියවෙන්නේ. එහෙනම් RT පාදය සමානයි PQ පාදයේ, RT පාදය සමාන්තරයි PQ පාදයේ කියන්නේ එකම පාද යුගලයක් සමාන හා සමාන්තර වෙලා තියෙනවා. එහෙනම් එහෙම උනේ චතුරාෂ්ට්‍රය සමාන්තර රාශියක් වෙනවා. සමුග පාද යුගලයක් සමාන හා සමාන්තර වූ චතුරාෂ්ට්‍රය සමාන්තර රාශියකි. එහෙනම් ඔය අවශ්‍යතා දෙකේ ඕනෑම එකක් සටහන් කරලා ඔබට මේ සමාන්තර රාශියක් බව ඔප්පු කරගන්න පුළුවන්. ඔය ආකාරයට තමයි පුතේ ඔයාලගේ කාර්යපත්‍රිකා අංක 2ට අදාළ පිළිතුරු සාකච්ඡා වෙන්නේ. දැන් අපි යනවා ඔයාලගේ ඊළඟ කාර්යපත්‍රිකාවට. කාර්යපත්‍රිකා අංක 22 සඳහා පිළිතුරු සපයන්න යන්න. කාර්යපත්‍රිකා අංක 22 සඳහා පිළිතුරු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාර්යපත්‍රිකා අංක 22 තියෙන පිළිතුරු සඳහා අපි යොමු වන සූදානම් වෙන අවස්ථාව. ඒ පළවෙනි ප්‍රශ්නය අපි කියවලා බලමු කොහොමද පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ කියලා. ඒ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සුනිමල් ළඟ රුපියල් 12,500ක් තිබුණේ. එන් 105 ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරයි නම් එම තැන්පත් කරන මුදල කීයද කියලා අහනවා. එතකොට සුනිමල් ළඟ තියෙන මුදල රුපියල් 12,500යි. ඒකෙන් 105ක් කොච්චරද කියලා අහන්නේ. ඒ අනුව 12,500 ගුණ කිරීම 5 බෙදීම 100. ඒ අනුව හරේ සහ ලබේ තියෙන ඉලක්කම් සුළු වෙනවා. හරේ තියෙන බිඳු දෙකට ලබේ තියෙන බිඳු දෙකක් සුළු වෙනවා. ඒ අනුව 125 පහෙන් ගුණ කරපුවාම උත්තරයක් ලැබෙනවා. උත්තරය රුපියල් 625යි කියලා. එහෙනම් තැන්පත් කරන මුදල කීයද කියලා අහන්නේ. තැන්පත් කරන මුදල රුපියල් 625යි. සුනිමල් ළඟ රුපියල් 12,500ක් තිබුණේ. එන් 105ක් ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරයි නම් එම තැන්පත් කරන මුදල කීයද? මුදල තමයි රුපියල් 625යි කියලා කියන්නේ. අපි මෙතන කලින් කාර්යපත්‍රිකාවල කතා කරපු ආකාරයටම විජය භාග ගණක් ඔබට මේ කාර්යපත්‍රිකාවෙදි ලැබෙනවා. විජය භාග ගානේ මේ විදිහට සටහන් වෙලා තියෙන්නේ 5x වල වර්ගය බෙදීම 3y, බෙදීමේ ලකුණ 10x බෙදීම 6y වර්ගය. විජය භාගය සුළු කරන්න කියලා දීලා තියෙනවා. මේ විජය භාගය සුළු කරනකොට පුතේ 5x වර්ගය බෙදීම 3y කියන එක අපිට උනම් විහිදුවලා ලියන්න පුළුවන්. 5 ගුණ කිරීම s ගුණ කිරීම s කියලා. 3y කියන එක අපිට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම y කියලා. ඊළඟට බෙදීමේ ලකුණ ගුණ කිරීමක් වෙනකොට ඔබ දන්නවා හරේ ලවයේ මාරු වෙනවා. ඒ අනුව ලවයට යනවා 6y වර්ගය කියන එක. ඒක අපිට ලියන්න පුළුවන් 6 ගුණ කිරීම y ගුණ කිරීම y කියලා. ඊළඟ බෙදීම හරයට එනවා 10x කියන එක. 10 ගුණ කිරීම s කියලා අපිට ඒක ලියන්න පුළුවන්. ඒ අනුව ලවේ තියෙන s පදයකට හරේ තියෙන s පදයක් සුළු වෙනවා. ලවේ තියෙන 6 ඉලක්කමට හරේ තියෙන 3 ඉලක්කම 3 වරක් 1යි 3 වරක් 2යි කියලා සුළු වෙනවා. ඊළඟට 5 වරක් 1යි 5 වරක් 2යි කියලා සුළු වෙන එකේ 2 ඉලක්කමට නැවත වතාවක් 2 වරක් 1යි 2 වරක් 1යි කියලා සුළු වෙනවා. ඒ අනුව ලවේ ඉතුරු වෙන්නේ S ගුණ කිරීම y පමණයි. ඒ අනුව ඒ උත්තරය SY කියලා හැදෙනවා. හැබැයි දයාබර දුවේ පුතේ දැන් ඔයාලට මේක තවත් ආකාරයකට හදන්න පුළුවන්. ඒ තමයි ඔය 5x වර්ගය කියන ගානේ 5x වර්ගයේ බෙදීම 3y කියන ගානේ ගුණ කිරීමේ ලකුණක් බවට පරිවර්තනය කරනකොට 6y වර්ගයේ යනවනේ ලවයට. ගියාට පස්සේ බෙදීම හරයට එනවා 10y S කියලා. එතකොට මේ ගානේ ලවේ ಗುಣ කරනවා අපි වෙනම. ಗುಣ කරපුවාම ඔයාලට උත්තරයක් ලැබෙනවා 5x වර්ගයේ ಗುಣ කරන්න එන්නේ 6y වර්ගයත් එක්ක. මේක ಗುಣ කරාට පස්සේ 5x 6 උත්තරේ 30යි. 30යි x වර්ගය y වර්ගයේ කියලා උත්තරයක් ලැබෙනවා. 30යි x වර්ගය y වර්ගයේ කියලා උත්තරයක් ලැබෙනවා. ඒක බෙදන්න තියෙන්නේ හරේ එතකොට අපිට එන සංඛ්‍යා දෙක තමයි 3 වරක් 10 උත්තරේ 30යි. y ಗುಣ කිරීමේ s කියලා කියන්නේ xy. එයන් ලවයේ තියෙන 30 ඉලක්කමට හරේ තියෙන 30 ඉලක්කම සුළු වෙනවා. දශක නීතියක් අපිට මෙහිදී මතක් වෙනවා. S වල වර්ගය y වල වර්ගයේ බෙදීම s බෙදීම y කියන එක මේ සුළු කිරීම එනකොට දශක නීතියක් වෙනවා. සමාන පාද සහිත බල බෙදීමකදී දශක අඩුවේ කියන දශක නීතිය. ඒ අනුව අපිට මේ උත්තරේ විදිහට ලැබෙනවා ලවයේ තියෙන s වර්ගයෙන් s ප්‍රමාණයක් අඩු වුණාම s වල පළවෙනි බලයක් අඩු වුණාම උත්තරේ s කියලා. ඉතින් ලබේ තියෙන y වර්ගයෙන් හරේ තියෙන 1y එකක් අයින් වුණාම උත්තරේ y කියලා ලැබෙනවා. ඔය තමයි මෙහි ලැබෙන පිළිතුරු දෙක. ඔය ආකාරයට පුතේ ඔයාලගේ මෙහි පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නට පුළුවන්. එහෙමනම් අපි දැන් යන්නේ මෙහි ප්‍රශ්න අංක 3 සඳහා පිළිතුරු හොයන්න. ඔබට මතක නම් පුතේ අපි කලින් ප්‍රශ්න අංක 2 සාකච්ඡා කරන වෙලාවේ මම ඔබට කිව්වා රූප සටහනක මේ සටහන් කරගත්තොත් ඔබට පහසුයි කියලා. මේ අහන්නේ චතුරාස්ත්‍රයක් සමාන්තර ආස්ත්‍රයක් වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා දෙකක් ලියන්න. මම මේ අවස්ථාවේදී ඔබට ප්‍රකාශ කළා මේ චතුරාස්ත්‍රයක් සමාන්තර ආස්ත්‍රයක් වීම සඳහා මෙන්න මෙව්වා අවශ්‍ය වෙනවා. මෙන්න මේ ගුණාංග තිබ්බොත් චතුරාස්ත්‍රය සමාන්තර ආස්ත්‍රයක් වෙනවා. පාද හතරක් වෙන චතුරාස්ත්‍රය එය සමාන්තර ආස්ත්‍රයක් වෙනවා මේ ගුණාංග තිබුණොත්. මොනවද අපි කිව්වේ? සම්මුඛ පාද එක්ක සමාන වෙන්න ඕනේ කියලා කිව්වා. එහෙම නැත්නම් සම්මුඛ පාද සමාන්තර වෙන්න ඕනේ කියලා කිව්වා. මුන්ට මුල්ලා පින්නපස් සමාන්තර වෙන්න ඕනේ කියලා කිව්වා. එහෙම නැත්නම් අපි කිව්වා සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි කිව්වා සම්මුඛ පාද යුගලය සමාන හා සමාන්තර වෙන්න ඕනේ කියලා. ඊළඟට අපි ඒ ගානේදී ඔබට මතකයි අපි සාධනයට එක්කලා විකර්ණ කෙනෙක් සමච්ඡේදනයේ චතුරාස්ත්‍රයේ සමාන්තරාස්ත්‍රයක් කියලා. එහෙනම් විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වෙලා තිබීමත් චතුරාස්ත්‍රයේ සමාන්තරාස්ත්‍රයක් වීම සඳහා තිබිය යුතු ගුණාංගයක් වෙනවා. ඉතින් මේ කියන ගුණාංග වලින් ඔබ ගුණාංග දෙකක් සනහන් කරලා තියෙනවා නම් ඔබේ පිළිතුර සඳහා එය ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍ය ඔබ දන්නවා ඔලෙවල් පේපර් එකේ 125 ප්‍රශ්න සඳහා ලකුණු දෙකක් ලැබෙනවා. එක් පිළිතුරකට එක් ලකුණ බැගින් ලකුණු දෙක ඔබට ලබා ගන්නට පුළුවන්. ප්‍රශ්න අංක 4 සඳහා පිළිතුරු අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න අංක 4 කියනවා රූපේ දැක්වෙන ත්‍රිකෝණ ප්‍රිස්මයේ අඳුරු කරන ලද හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 12ක් වේ නම් ප්‍රිස්මයේ පරිමාව සොයන්න. එතකොට ඔබ දන්නවා පුතේ අපිට තියෙන ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු 10-15 අපි කතා කරන්නේ ඒ විදිහට. එමනම් ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු වල පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය උණ කිරීම දිගමදි. එහෙනම් මේ පරිමාව ලබා ගන්න අපි කරන්න ඕනේ වර්ග සෙන්ටිමීටර 12 ගුණ කරන්න ඕනේ මීටර 2කින්. මෙතනදී පුතේ චූටි ප්‍රශ්නයක් මතු වෙනවා. එකක් තියෙන්නේ වර්ග සෙන්ටිමීටර වලින් අනිත් එක තියෙන්නේ මීටර වලින්. එහෙනම් ඒකක දෙකක් තියාගෙන අපිට ගුණ කිරීම අපහසුයි. ඒක නිසා අපි මීටර කියන එකත් මේ අවස්ථාවේදී සෙන්ටිමීටර බවට පරිවර්තනය කරනවා. ඒ අනුව මීටර 2යි කියලා කියන්නේ සෙන්ටිමීටර 200යි. ඒ අනුව වර්ග සෙන්ටිමීටර 12 200න් ගුණ කරපුවාම අපිට මේ උත්තරය ලැබෙනවා වර්ග සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර 2400යි කියලා. ඒ අනුව වර්ග සෙන්ටිමීටර 12 ගුණ කිරීම 200 උත්තරය 2400යි ඝන සෙන්ටිමීටර. මේ ආකාරයට තමයි පුතේ ඔයාලගේ ප්‍රශ්නාංක 4 සඳහා උත්තර සපයන්නේ. ඊළඟට ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 තියෙන්නේ පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 672,000ක් විය. ඔහුගේ ආදායමෙන් පළමු රුපියල් 105,000 ආදායම් බද්දෙන් නිදහස් වන අතර ඊළඟ රුපියල් 105,000 සඳහා 14%ක ආදායම් බද්දක් අය කරයි නම් ඔහු ගෙවිය යුතු ආදායම් බදු මුදල සොයන්න. 10-15 දරුවන්ට මේ ඉතා හොඳට මතකයි. ඔබ හදපු ගාණක් මේ තියෙන්නේ. ඔබ සුළු කරපු ප්‍රශ්නයකට අදාළ උත්තරයක් මේ තියෙන්නේ. 10-15 ඔබ පහු කරගෙන එනකොට ඔබට මේ ආදායම් බදු හා සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබෙනවා. එහිදී මුල් කොටස පමණයි මේ අහලා තියෙන්නේ. 672,000ක් වන ආදායමටම බදු අය කරන්නේ නැහැ. එහෙනම් කිසියම් කොටසක් නිදහස් මුදලක් විදිහට සලකනවා. එහෙනම් බදු වලින් නිදහස් වෙච්ච මුදල 105,000ක් වෙනවා. එහෙනම් පුතේ දුවේ 672,000ෙන් 105,000ක් අඩු කරපුවාම 172,000කට බදු ගෙවිය යුතු වෙනවා. 172,000කට බදු ගෙවිය යුතු වෙනවා. එහෙනම් මේ මුදල සඳහා බදු මුදල අපි ගණනය කරන්න ඕනේ. 172,000 එහෙම නැත්නම් 172,000 ගුණ කිරීම 104 ගන්න. 104 ගානේ බදු මුදලක් අය කරන්නේ. එහෙනම් 172,000 104න් ගුණ කරපුවාම හරේ තියෙන බිඳු දෙකකට ලැබේ තියෙන බිඳු දෙකක් සුළු වෙනවා. එතකොට 1720 ගුණ කරන්න තියෙන 4න් ඒ උත්තරේ ගුණ කරපුවාම 4^0.4 2 8යි 17 4 උත්තරේ 68ක් වෙනවා. ඒ අනුව උත්තරේ 6880ක් බවට පරිවර්තනය වෙනවා. 6880ක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් ඔයා කාට තමයි පුතේ එහි 5 වෙනි ප්‍රශ්නය සඳහා උත්තර සපයන්නේ. බදු ගෙවිය යුතු මුදල ආවා. බදු මුදල අපි හොයාගත්තා. ඔයා කාට තමයි බදු මුදල ගණනය කරන්නේ. අපි දැන් යනවා පුතේ මේ තියෙන තවත් සුවිශේෂී ප්‍රශ්නයක්. ඔබ දන්නවා ප්‍රස්තාර පාඩම ඉලක්ක කරගෙන ඔබට ඕලෙවල් විභාගයේදී කෙටි ප්‍රශ්නයක් ලැබෙනවා. මේ කෙටි ප්‍රශ්නය තමයි මේ අවස්ථාවේදී යොමු වෙලා තියෙන්නේ ඔයාලට. මෙන්න මෙහෙම කියනවා ප්‍රශ්නය. y = 3x ධන 2 සරල රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවේ සමීකරණය ලියන්න. කොහොම ඇහැට කාණ්ඩ හුරු ප්‍රශ්නය. y = 3x ධන 2 සරල රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන. මූල ලක්ෂ්‍ය කියලා කියන්නේ බිඳුවේ බිඳුව ලක්ෂ්‍ය කියන එකනේ. අපි දන්නවා ප්‍රස්ථාරයක් ප්‍රස්ථාරයකට සමාන්තරව ගමන් කරන්න අනිවාර්යෙන් අනුක්‍රමණයන් සමාන වෙන්නට ඕනේ. අනුක්‍රමණ සමාන නැති ප්‍රස්ථාරයකට සමාන්තරව ගමන් කරන්නේ නැහැ. එහෙනම් y = 3x කියනකොට එහෙනම් ඒ ප්‍රස්ථාරයත් අනිවාර්යයෙන්ම y = 3x වෙන්නම ඕනේ. මොකද අනුක්‍රමණ 3 දීලා තියෙන්නේ. එහෙනම් අනුක්‍රමණය සමාන වෙන්න ඕනේ ප්‍රස්ථාර සමාන්තරව ගමන් කරන්න. එහෙනම් මේකේ තියෙන අනුක්‍රමණය 3ක් නිසා ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 3ක් වෙන්න ඕනේ. එහෙනම් 3x මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා කියලා කියන්නේ. එහෙනම් බිඳුවේ බිඳුව ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. එහෙනම් අන්තඛණ්ඩය කියන එකනේ කියන්නේ. සරල රේඛේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපිලා යන්නේ කොහින්ද කියලා අහන්නේ. එහෙනම් කැපිලා යන්නේ බිඳුවේදී නම් y = 3x. මේක අපි ධන බිඳුව කියලා ලියීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් සමීකරණය වෙන්නේ y = 3x. ඔබ මතක තියාගන්න ඕනේ ප්‍රස්ථාරය ප්‍රස්ථාරයට සමාන්තරව ගමන් කරන්න අනිවාර්යෙන් අනුක්‍රමණය සමාන වෙන්න ඕනේ. y = 2x ප්‍රස්ථාරයට සමාන්තරව ගමන් කරන්න ඌද කියලා කියනකොටම අපි දැනගන්න ඕනේ ඊළඟ ප්‍රස්ථාරයත් එනං අනිවාර්යයෙන්ම y = 2x ප්‍රස්ථාරයක්ම වෙනවා. y = 5x ප්‍රස්ථාරයට සමාන්තරව ගමන් කරනවා කියලා කිව්වොත් එහෙම එනං ඊළඟ ප්‍රස්ථාරයත් අනිවාර්යයෙන්ම 5x ලැබෙන්න ඕනේ. මෙය විශේෂ දෙයක්. ඔබ මෙව්වා මතක තියාගන්න. අපි කලින් කාර්යපත්‍රිකාවලත් මේ දේවල් ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙන එක නිසා මේ වරද්දන්න එපා ඔබ විභාගෙට ගියාට පස්සේ. ඉතින් ඔය ආකාරයට තමයි පුතේ දුවේ ඔය ප්‍රශ්නාංක 6 සඳහා පිළිතුරු අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි මේ සාකච්ඡා කරනවා ප්‍රශ්නාංක 7 සඳහා පිළිතුරු. බීජ සමීකරණයක් ලැබෙන්නේ. බීජ සමීකරණයක උත්තරේ බීජගණිත තේමා විලක්ක කරගෙන අපි ලැබෙන ප්‍රශ්නේ. ඒ වම් පස තියෙනවා s බෙදීම 2 එකතු කිරීම 3s බෙදීම 4 කියලා. ඒ අනුව සමානයි උත්තරේ 5යි. s බෙදීම 2 එකතු කිරීම 3s බෙදීම 4 සමානයි උත්තරේ 5යි. ඔබට පේනවා හරයන් දෙක අසමානයි. එහෙනම් අපි වම් පස හරයන් දෙක පොදු හරයකට ගෙන ආයුතුයි 4 2 කුඩා පොදු ගුණාකාරය නැත්තම් පොදු හරය 4 වෙනවා. ඒ අනුව 4 කියන පොදු හරය ගත්තට පස්සේ අපිට s බෙදීම 2 කියන එක 4ෙන් ලියා ගන්න ඕනේ. ඒ අනුව දෙන්නම හරය සහ ලවය කියන දෙපාර්ශවයේම 2ෙන් ගුණ කරන්න ඕනේ. ඒ අනුව 4ෙන් 2s කියන උත්තරේ ලැබෙනවා. එකතු කිරීමේ ලකුණ ඊළඟ භාගයේ දීලා තියෙන 4ෙන්මයි. එහෙනම් 4ෙන් 3x. ඒ අනුව ලවයේ උත්තරයක් අපිට එනවා 2s එකතු කිරීම 3s කියලා අපිට හරය සමාන වුණාට පස්සේ. 3 2 උත්තරේ 5s. ඒ අනුව 5x බෙදීම 4 සමානයි 5. දැන් අපිට පේනවා අපි දන්න සමීකරණය දෙපසම අපිට 4ෙන් ගුණ කරගන්න පුළුවන්. 4ෙන් ගුණ කරපුවාම වම්පස තියෙන 4 ඉලක්කමට 4 ඉලක්කම කැපිලා යනවා, සුළු වෙනවා. ඒ අනුව දකුණුපස තියෙන 5 කියන සංඛ්‍යාව 4ෙන් ගුණ වෙනවා. ඒ අනුව අපිට උත්තරයක් ලැබෙනවා 5x = 5/4 උත්තරේ 20යි කියලා. හරය සහ ලවය කියන දෙකම දැන් ඔබට සුළු කරන්න පුළුවන්. 5 කියන සංඛ්‍යාවෙන් 5ෙන් බෙදනවා. ඒ අනුව x සමානයි කියලා අපිට උත්තරේ ලැබෙනවා. x සමානයි උත්තරේ 4යි කියලා. එහෙනම් බොහොම සරල සුළු කිරීමක් සරල උත්තරයක් අපිට මේ අවස්ථාවේදී ලැබෙන්නේ. ඒ අනුව එච්චර අමාරු ගණක් නෙමෙයි, බොහොම සරල ගණක්. අපි යනවා පුතේ ප්‍රශ්නාංක 8 සඳහා පිළිතුරු සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 8 තියෙන්නේ මේ විදිහට A සිට B හි චලිතය වේගයේ සොයන්. A සිට B ට චලිතයේ වේගයේ සොයන්. වේගය හොයන ආකාරය අපි දන්නවා පුතේ. වේගය සමානයි දුර බෙදීම කාලය. අපිට මේක දැන් හුරු වෙලා තියෙන්නේ. අපි මේක විද්‍යාවෙත් ඉගෙන ගන්නවා, ගණන් වලත් ඉගෙන ගන්නවා. එහෙමනම් මෙහි වේගයේ විදියට අපිට උත්තරයක් අවසානයේ බලාපොරොත්තු වෙනවා. වේගය ලැබෙන්නේ දුර කියන ප්‍රමාණය කාලයෙන් බෙදුවට පස්සේ. දුර අපිට දීලා තියෙන්නේ කිලෝමීටර් වලින්. කාලය දීලා තියෙන්නේ මිනිත්තු වලින්. එහෙනම් කිලෝමීටර් මිනිත්තු වලින් බෙදුවට පස්සේ මිනිත්තු වල කිලෝමීටර් වලින් තමයි උත්තරේ. බෙදන්න පුළුවන් ගැටලුවක් නැහැ. කිලෝමීටර් 20ක් කියලා දුර අපිට තියෙනවා. ඒ වල ඉඳලා 20 දක්වා තමයි දුර සරහන් කරලා තියෙන්නේ දුර කියන පැත්තේ. ඒ අනුව කඩේරි වලින්ම අපට දක්වලා තියෙනවා. ඒ කාලය කියන පැත්තේ මිනිත්තු 10ක් ගිහිලා තියෙනවා ඒ සඳහා. එහෙනම් කිලෝමීටර් 20 10ෙන් බෙදුවට පස්සේ උත්තරයක් එනවා මිනිත්තුවට කිලෝමීටර් 2යි කියලා. මිනිත්තුවට කිලෝමීටර් 2යි කියලා. හැබැයි දයාබර දුවේ පුතේ ඔබට වඩා මේකේ හොඳ උත්තරයක් විදිහට අපි සලකන්නේ මේ ඒකක සහිතව නිවැරදි උත්තරයක් ලෙස සටහන් කළොත් තමයි හොඳ උත්තරයක් කියලා අපි සලකන්නේ. එහෙමනම් මේක අපිට බෙදුව හැකි මේ විදිහටත් කිලෝමීටර් 20 කියන එක බෙදනවා මිනිත්තු 10යි. බෙදීම කියන එකේදී ඔබ දන්නවා මිනිත්තු 10ක් කියලා කියන්නේ පැයකින් නම් 6න් පංගුවක්. ඒ කියන්නේ 60න් 10ක් කියන එකනේ. 60න් 10ක් කියලා කියන්නේ 6න් එකක්. එතන 6න් එකක් කියන එක 20 බෙදීම 6න් එක බෙදීම කෙනෙක් ගුණ කිරීම වෙනකොට 1න් 6 වෙනවා. ඒ අනුව 20 6න් ගුණ කරපුවාම උත්තරය එනවා 120යි කියලා. 120යි කියලා කියන්නේ පැයට කිලෝමීටර් වලින්. අපි දැන් පැය වලට පරිවර්තනය කරන්න යදන්නේ. පැයකින් නම් 6න් පංගුවක්. ඒ අනුව උත්තරය අපිට ලැබෙනවා පැයකින් 6න් පංගුවක් නම් උත්තරය 20 ගුණ කිරීම 6 120යි පැයට කිලෝමීටර් 120යි. උත්තරේ පැහැදිලිද දරුවනේ? ඔබ අතේ තියෙන කඩදාසිය මත නැත්නම් ඔබ පාවිච්චි කරන මේනකොට මම හිතන්නේ ඔබ කාර්යපට්ටිකා ගණනාවට උත්තර ලියලා තියෙන නිසා ඔබ දන්නවා කොලයක් ඔබ පාවිච්චි කරනවා නම් ඒ කොලේ මේක ලියාගෙන ගියා නම් වඩා හොඳයි. ප්‍රශ්න අංක 9 සඳහා පිළිතුරයි අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. S වර්ගය අඩු කිරීම 9 සමානයි බිඳුව. මේ සමීකරණය සාමාන්‍ය අපිට ලැබෙන වර්ග සමීකරණයක්. වර්ග සමීකරණ ගානේ මේ සුළු කිරීමටයි අපි සූදානම් වෙන්නේ. S වර්ගය අඩු කිරීම 3 වර්ගය. S වර්ගය අඩු කිරීම 3 වර්ගය. අර වර්ග දෙක අතරයක් බව අපිට පේනවා වම්පස තියෙන S වර්ගය අඩු කිරීම 9 නිසා ඒක ලියනවා අපි S වර්ගය අඩු කිරීම 3 වර්ගය කියලා. සමානයි බිඳුව. එතකොට වම්පස තියෙන වර්ග දෙක අඩු කිරීම වර්ග දෙක අතරයක්. ඒ සාධක වෙනවා S අඩු කිරීම 3යි S එකතු කිරීම 3යි. එක් වරහණක ලියවෙනවා S අඩු කිරීම 3 තව වරහණක ලියවෙනවා S එකතු කිරීම 3 කියලා. දැන් අපි දන්නවා S අඩු කිරීම 3 සමානයි බිඳුව හෝ S එකතු කිරීම 3 සමානයි බිඳුව තමයි මෙහි උත්තරය වෙන්නේ. ඒ අනුව හරි මෙහි තියෙන සමීකරණය සුළු කළාට පස්සේ වම්පස තියෙන ඍණ 3 සමීකරණයෙන් දකුණු පස ගණිච්චට පස්සේ S සමානයි ධන 3 බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම වම්පස තියෙන ධන 3 සමීකරණයෙන් එහා පැත්තට නැත්නම් දකුණු පස ගණිච්චට පස්සේ S සමානයි ඍණ 3 බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව S සමානයි ධන 3 හෝ S සමානයි ඍණ 3 කියන අවසාන උත්තරය අපිට ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10 තියෙන්නේ බොහොම සරල ප්‍රශ්නයක්. හැබැයි ළමයි පහසුවෙන් වරද්ද ගන්න කොටසක්. 11 10 5 12 14 7 3 16 18. ඊට අත්තවල මධ්‍යස්ථයේ සොයා. මධ්‍යස්ථය කියලා කියන්නේ හරි මැදර පිටට ආය ගන්න. එහෙනම් හරි මැදර පිටට ආය ගන්න හොයනකොට අපි බලනවා මේ දත්ත ටික අනිවාර්යෙන් ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ. ඒ අනුව පිළිවෙලට ලියපුවාම එනවා 3 5 7 10 11 12 14 16 18 කියලා. හරි මැදර පිටනමයි කියලා කියන්නේ මේකේ ඔක්කොම අය ගණන් 9ක් තියෙන්නේ. හරි මැදර පිටන අය ගන්න වෙන්නේ එහෙනම් පස්ව ණය ගණන. ඒ කියන්නේ පස්ව ණය ගන්න විදියට ලැබෙන්නේ 11. එහෙනම් මේ මධ්‍යස්ථයේ 11. ඔබට ඔබ අර සාමාන්‍ය ගන්න ක්‍රමයට n ධන 1 බෙදීම 2 9 ධන 1 බෙදීම 2 පස්ව ණය ගන්න කියලා ලියලා පස්ව ණය ගන්න 11 කියලා ලිව්වට වැරද්දක් නැහැ. ඔබට ඕන නම් ඒ ක්‍රමයටත් මෙහි පිළිතුර ලබා ගන්නට පුළුවන්. අපි යන්නේ ඊළඟට පුතේ ප්‍රශ්නාංක 11 සඳහා පිළිතුර සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 11 තියෙනවා A සමානයි S කෙසේ දෙයත් S යනු 5ට වඩා විශාල 25ට වඩා කුඩා ප්‍රථමක සංඛ්‍යා නම් අපෙන් අහනවා n ඒ වලාගේ කීයද කියලා. ඒකට අපිට පේනවා දයාබර දුවේ පුතේ A සමානයි කියන කුලකේ අපි ලිව්වොත් එහෙම A සමානයි කියන කුලකේ ඇතුලේ තියෙන්න ඕනේ 5ට වඩා වැඩි 25ට වඩා අඩු ප්‍රථමක සංඛ්‍යා ටික. ඒ අනුව ප්‍රථමක සංඛ්‍යා ටික විදිහට අපිට ලැබෙනවා 2 3 5 7 11 13 17 19 23 කියන සංඛ්‍යා. ඒ අනුව මේ සංඛ්‍යා ටික ගත්තට පස්සේ සංඛ්‍යා සමස්තය කීයක්ද තියෙන්නේ කියලා අපි එකතු කළාට පස්සේ සංඛ්‍යා ගණන එනවා 9ක් විදියට. අපෙන් අහන්නේ n a කියලා අහන්නේ ඒ කුලකයේ තියෙන අවයව සංඛ්‍යාව කීයද කියලා. එහෙනම් අවයව සංඛ්‍යාව 9ක් විදියට අපිට මේ වෙලාවේ ගන්න පුළුවන්. ඒ අනුව පිළිතුර විදියට ලැබෙනවා 9යි කියන උත්තරය. එහෙනම් ඔබට පැහැදිලි ඇති ප්‍රශ්න අංක 11 සඳහා උත්තරය. ඊළඟට යන්නේ පුතේ අපි ප්‍රශ්නාංක 12 සඳහා උත්තරේ සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 12 තියෙන්නේ මේ වගේ එකක්. ප්‍රශ්නාංක 12ේ උත්තරයටයි අපි යන්න සූදානම් වෙන්නේ. ඒ ප්‍රශ්නේ අපි ඉස්සලා කියවලා බලමු මොනවද තියෙන්නේ කියලා. 6x වර්ගය y 10xy වර්ගය 30x යන පදවල කුඩාම් පොදු ගුණාකාරය සොයන්න. අපි දන්නවා මේවා විහිදුවලා ලියාගන්න අපිට පුළුවන් 6x වර්ගය y කියන එක 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y කියලා. ඊළඟ 10xy වර්ගය කියන එක ලියන්න පුළුවන් අපිට 2 ගුණ කිරීම 5 ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම y කියලා. ඊළඟ 30x කියන එක අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම x කියලා. ඒ අනුව පොදු සාධක මේ අවස්ථා තුනටම පොදු සාධක අපි ගත්තොත් දෙකේ ඉලක්කම පොදුයි. ඊට අමතරව s එක කොටසක් පොදුයි. ඊළඟට ආයේ අවස්ථා දෙකටම පොදු අවස්ථා ගත්තොත් තුනේ ඉලක්කම් දෙකක් තියෙනවා. පහේ ලක්ෂණුත් දෙකක් කියලා හම්බ වෙනවා. ඊළඟ y එවත් දෙකක් අපිට හම්බ වෙනවා. ඊතුරු ඉලක්කම් ටික ලිව්වට පස්සේ y පද එකොත් s පද එකොත් අපිට ලියන්න පුළුවන්. ඒ අවසාන පිළිතුර විදියට ලැබෙනවා අපිට ඒ අනුව 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම s ගුණ කිරීම s ගුණ කිරීම y ගුණ කිරීම y කියලා. ඒ අනුව අවසාන පිළිතුර විදියට ලැබෙනවා 2 3 6යි 6 5 උත්තරේ 30යි 30යි x වර්ගය y වර්ගය කියලා. ඉතින් දයාබරදු වේ පුතේ අපි ඔය අද දවසේ වලත් එක්ක සාකච්ඡා කළේ කාර්යපත්‍රිකාංක 22 සහ 21 සඳහා වන පිළිතුරුයි. වලත් එක්ක මේ සාකච්ඡා කරපු පිළිතුරු වල නිවැරදිතාවය වල සටහන් කරගන්නට ඇති. ඔයාලා අලුත් දෙයක් එකතු කරගන්නට ඇති. නැවත දවසක මේ කරන්නා වූ මහා උත්සාහයට ඔබ සහභාගී වෙන්න තතිය දින දෙකක් ඔබට ගණිතයේ විෂය උගන්වනවා. ඒක නිසා මේ ගණිතයේ විෂය සඳහා සම්බන්ධ වෙන්න රජයේ සේවයත් එක්ක එකතු වෙන්න එකතු වෙලා මෙහි මහඟුඵල නෙලා ගන්නා ලෙසට ඔබට ඉල්ලීමක් කරමි. අදට අපි ඔබෙන් සමු ගන්නවා නැවත දවසක අමුණුමේ බලාපොරොත්තු වෙමි.